ඕම් ශාන්ති. 2026 පස්වෙනි මස පස්වෙනි දින උදෑසන මුරලි බාත් දාදා මදුබන්. සාරය සුමිහිරි දරුවනි, ඔබට සාමයේ සහ සතුටේ ආශිර්වාදය ලැබෙන්නේ ඒකායන පියාගෙන් මිස කිසිම ශාරීරික ජීවයකුගෙන් නොවේ. ඔබට විමුක්තිය සහ ජීවන මුක්තියට මාවත පෙන්වා දීමට බාබා පැමිණ ඇත. ප්‍රශ්නය, පියා සමග ආපසු යාමට සහ ඉන්පසුව ස්වර්ණමය යුගයේ ආරම්භයේ පැමිණීමට ඔබ සිදු කළ යුතු උත්සාහයක් කුමක්ද? පිළිතුර, ඔබට පියා සමග ආපසු යාමට අවශ්‍ය නම් සම්පූර්ණයෙන්ම පිවිතුරු වන්න. ස්වර්ණමය යුගයේ ආරම්භයේ පැමිණීමට නම් අන් සෑම කෙනෙක්ගෙන් ඔබගේ බුද්ධියේ යෝගාව ඉවත් කරගෙන එක් පරමාත්ම පියාගේ සිහිපත් කිරීමේ සිටින්න. අනිවාර්යෙන්ම ජීවාවදානයට පත්වන්න. ඔබ ඒකායන පියාගේ උපදෙස් පිළිපදින්නේ නම් ඔබ උසස් තත්ත්වයකට අයිතියක් හිමි කරගන්නේය. ගීතය, ආදරණීය දෙවියනේ, අන්ධයින් වන අපට පාර පෙන්වනු බැනවි. ඕම් ශාන්ති. ගීතය ගායනා කළේ කවුද? දරුවන්, මන්ද සිටින්නේ එක් දෙවි කෙනෙක් පමණක් වන අතර ඔහුට නිර්මාණකරුයයි කියයි. නිර්මාණය නිර්මාණකරුට අඩගසයි. භක්ති මාර්ගයේදී ඔබට පියවරුන් දෙදෙනෙක් සිටින බව බාබා ඔබට විස්තර කර ඇත. එක්කෙනෙක් මෙම ලෝකයෙන් වන අතර අනෙක් කෙනා මෙම ලොවට එපිටින් සිටි. සියලුම ජීවාත්මයන්ගේ පියා එක්කෙනෙකි. එක් පියෙක් සිටීම නිසා සියලුම ජීවාත්මයන් තම තමන්ට සහෝදරයන් යයි කියයි. ඔවුන් පියාට කන්නලව් කරයි. අහෝ දෙවි පියාණෙනි, අහෝ උත්තරීතර පියාණෙනි, අනුපකම්පා කළ මැනවි, මට සමාවන්න. බැතිමතුන්ගේ ආරක්ෂකයා වන්නේ ඒකායන පියා පමණි. පළමුවෙන්ම ඔබට පියවරුන් දෙදෙනෙක් සිටින බව විස්තර කරන්න. එපිටින් සිටින පියා සෑම කෙනෙකුටම එකම කෙනා වන අතර සෑම කෙනෙකුගේම ලෞකික පියා වෙනස්ය. එබැවින් වඩා ශ්‍රේෂ්ඨ වන්නේ කවුද? ලෞකික පියෙක්ද, එසේ නැත්නම් මෙම ලෝකයට එපිටින් සිටින පියාද? ලෞකික පියෙකුට කිසිම විටෙක දෙවියන් හෝ උත්තරීතර පියා යැයි කිව නොහැක. ජීවාත්මයන්ගේ පියා එක් උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය පමණයි. ජීවාත්මයේ නම කිසිදා වෙනස් නොවන නමුත් ශරීරයේ නම වෙනස් වෙයි. ජීවයක් විවිධ ශරීර තුලින් තමන්ගේ චරිත කොටස් රඟපායි. එනම් ඔහු පුනර්භව ගනී. ජීවාත්මය අවසන් වශයෙන් උපත් කුපමණ ගන්නේද කියා පැමිණ විස්තර කරන්නේ පරමාත්ම පියා පමණයි. දරුවනි, ඔබ තමන්ගේම උපත් ගැන නොදනි. පරමාත්ම පියා පැමිණෙන්නේ භාරතේ වන අතර ඔහුගේ නම ශිවාය. ශිවා උත්තරීතර ජීවය බව ඔවුන්ට වැටහෙන අතර ඔවුන් ශිවාගේ ජන්මදිනය හෝ ශිවරාත්‍රියද සමරයි. ජීවාත්ම අශාරීරික වනසේම ඔහුදා ශාරීරිකයි. ඔහු ඔහුගේ චරිත කොටස රඟපෑම සඳහා අශාරීරික භවෙන් ශාරීරික භාවයට පැමිණේ. අශාරීරික ශිවාට ශරීරයක් නොමැතිව චරිත කොටසක් රඟපෑමට නොහැක. මිනිසුන්ට මෙම දේවල් කොහෙත්ම වැටහෙන්නේ නැත. ඔවුන් මුළුමනින්ම අන්ධයි. සෑම කෙනෙකුගේම ශරීරයට භෞතික ඇස් දෙකක් තිබේ. කෙසේ වෙතත් ජීවාත්මයන්ට දිව්‍යමය ඇස යයිද කියන දැනුමේ තෙවැනි ඇස නොමැත. ජීවාත්මයන්ට ඔවුන්ගේ පියාව අමතකව ගොසින්ය. ඔවුන් මෙසේ කන්නලව් කරන්නේ මේ නිසාය. අන්ධාපට පාර පෙන්වන්න. කොහාට යන පාරද? සාමයේ දේශයට සහ සතුටේ දේශයට. සතුට පිරිනමන්නා ළඟ සියල්ලන්ගේම සත්ගුරු එක්කෙනෙකි. මනුෂ්‍යයන්ට මනුෂ්‍යයන් හට ගුරුන් වී ඔවුන්ට විමුක්තිය පිරිනැමිය නොහැක. ඔවුන්ට විමුක්තිය ලබා ගත නොහැකි අතර වෙනත් අයට විමුක්තිය ලබා දීමට නොහැක. සියල්ලන්ටම විමුක්තිය ලබා දෙන්නේ එක් පියා පමණයි. එම ඒකායන පියා ඇල්ෆා. සිහි කරන්න. පියා විස්තර කරන්නේ කිසිම කෙනෙකුට සෑම කලකට ඇත්තටම කිසිවෙකුට විමුක්තිය, ජීවන මුක්තිය, සාමය හෝ සතුට පිරිනැමිය නොහැක. සාමයේ සහ සතුටේ ආශිර්වාදය පිරිනැමිය හැක්කේ ඒකායන පියාට පමණයි. මනුෂ්‍යයන් හට එය මනුෂ්‍යයන්ට පිරිනැමිය නොහැක. ඔවුන් ස්වර්ණමය යුගයේ දිව්‍ය ලෝකයේ වාසය කරන්නන් වූ කල්ලි භාරතයේ ජනතාව සතුව ප්‍රදාන විය. ජීවාත්ම පිවිතුරු විය. ජීව පිවිතුරු සහ සතුව ප්‍රදාන වූ කල භාරතයට දිව්‍ය ලෝකයේයි කියන ලදී. අදට වසර 5000කට පෙර භාරතය සැබවින්ම සතෝ ප්‍රධාන දේවලව වූ බව ඔබ දන්නවා. එය ලක්ෂ්මි සහ නාරායනගේ රාජධානිය විය. එය දැන් කලියුගයේ අවසානය වන අතර එයට අපායයයි කියයි. මෙම භාරතය දේවලව වූ කල්හි එය බොහෝ ධනවත් විය. මැණික් සහ දියමන්ති එබ්බ වූ මාලිගා තිබුණි. පියාවේ දරුවන්ට මෙය මතක් කර දෙයි. ස්වර්ණමය යුගයේ ආරම්භයේදී එය ලක්ෂ්මි සහ නාරායනගේ රාජධානිය විය. එයට දෙව්ලොව පාරාදීසයයි කීහ. එය තව දුරටත් දිව්‍ය ලෝකය නොවන බව පියා විස්තර කරයි. බාබා පැමිණෙන්නේ භාරතයේ පමණයි. අශාරීරික ශිවාගේ ජන්මදිනය සමරන නමුත් ඔහු කරන්නේ කුමක්ද කියා කිසිවෙක් නොදනි. ජීවාත්ම වන අපගේ පියා ශිවාය. අපි ඔහුගේ ජන්මදිනය සමරනවා. ඔවුන් පියාගේ චරිත කතාවවත් නොදනි. මෙසේ සිහිපත් කෙරේ සෑම කෙනෙක්ම දුක ඇති කල දෙවියන් සිහි කරයි. ඔවුන් කන්නලව් කරන්නේ අහෝ දෙවි පියාණෙනි අනුකම්පා කරනු මැන. මෙය රාවණගේ රාජධානිය නිසා අපි ඉන්නේ බොහෝ දුකින්. ඔවුන් සෑම වසරකදීම රාවණගේ පඹේක් පුළුස්සා දමන නමුත් හිස් දහයක් ඇති රාවණ කවරෙක්ද කියා ඔවුන් නොදනි. අපි ඔහුව පුළුස්සා දමන්නේ ඇයි? අපි ඔහුගේ පඹේක් සාදා ඉන් පසුව එය පුළුස්සා දමනට තරම් කුමන ආකාරයේ සතුරෙක්ද ඔහු? භාරතයේ ජනතාවට දැනුමේ තෙවැනි ඇස නොමැති නිසා ඔවුන් මෙය කිසිසේත් නොදනි. ඔවුන් රාමාගේ රාජධානියට කැමති ඒ නිසාය. පිරිමියාගේ පාපයන් පහ ස්ත්‍රියගේ පාපයන් පහ තිබෙන නිසායි. මෙයට රාවණගේ සමාජය යයි කියන්නේ විශාලතම සතුරා වන්නේ රාවණගේ පාපයන් පහය. මේ නිසායි මිනිසුන් ඔහුගේ පඹේක් සාදා එය පුළුස්සා දමන්නේ. ඔවුන් පුළුස්සා දමන රාවණ යනු කවරෙක්ද කියා භාරතයේ ජනයා නොදනි. රාවණගේ රාජධානිය සහ පාපයන් පහ ආරම්භ වූයේ කවදාද කියාවත් කිසි කෙනෙක් නොදනි. ස්වර්ණමය යුගය සහ රිදි යුගය රාමාගේ රාජධානිය බවත් තඹ සහ කලි යුගය රාවණගේ රාජධානිය බවත් පියා විස්තර කර දෙයි. ස්වර්ණමය යුගයේ එය ලක්ෂ්මි සහ නාරායනගේ රාජධානිය විය. ඔවුන්ට ඔවුන්ගේ රාජධානිය හිමි වූයේ කාගෙන්ද ඕ කෙසේද කියා කිසිවෙක් නොදනි. මෙම කාරණා වටහා ගත යුතුයි. මෙම දේවල් වලට අවධානය යොමු කර යුතුයි. වඩාත්ම ආදරණීය වන්නේ පරමාත්ම පියාය. ඔවුන් භක්ති මාර්ගයේ ඔහුට කන්නලව් කරන්නේ මේ නිසාය. එය භාරතයේ ඔවුන්ගේ ලක්ෂ්මි සහ නාරායනගේ රාජධානිය වූ කල්හි දුකෙහි නාමයක් හෝ සලකුණක්වත් තිබුණේ ඇත. එය දැන් දුක් දේශය වන අතර බොහෝ ආගම් තිබේ. ස්වර්ණමය යුගයේ තිබුණේ එක් ධර්මය පමණයි. ඔවුන් සියල්ලම අන්ධ බැවින් මේ සියලුම ජීවාත්මයන් යන්නේ කොහාටද කියා කිසිවෙකු නොදනි. ආගමික පත පොතෙන් කිසිවෙකුට දැනුමේ තෙවැනි ඇස ලැබෙන්නේ නැත. ඔබට දැනුමේ ඇස ලබා දෙන්නේ දැනුමේ මහා සයුර උත්තරීතර පියා උත්තරීතර ජීවාත්මය පමණයි. ඔය ජීවාත්මයන්ට දැනුමේ තෙවැනි ඇසක් ලැබෙයි. ඔවුන් උපත් කොපමණගෙන තිබේද කියා ජීවයන්ට අමතක වී ඇත. ස්වර්ණමය යුගයේ දේවතාවන්ගේ රාජධානිය ගියේ කොහාටද? මනුෂ්‍යයන් උපත් 84ක් ගන්නා බව සිහි කර ඇත. ඔවුන් 84ක චක්‍රයක් ගැන පවසන නමුත් උපත් 84ක් ගන්නේ කුමන ජීවාත්මද? භාරතයට පළමුව පැමිණ අය දේවතාවන් විය. ඔවුන් උපත් 84ක් ගෙන අවසානයේදී අපවිත්‍ර වේ. ඔවුන් ගයන්නේ අහෝ පාරිශුද්ධ කරුවානෙනි. මින් ඔප්පු වන්නේ ඔවුන් අපවිත්‍ර බවයි. මේ නිසයි ඔවුන් මෙසේ කන්නලව් කරන්නේ. අහෝ පාරිශුද්ධ කරුවානෙනි, පැමිණාපව පිවිතුරු කරනු මැන. අපවිත්‍ර අය වෙනත් අයව පිවිතුරු කරන්නේ කෙසේද? පියා විස්තර කරන්නේ චක්‍රේන් භාගයක් රාවණගේ රාජධානියේ එය භක්ති මාර්ගයයි. පාපයන් පහ නිසා භාරතයේ ජනතාව බොහෝ දුක අත්විඳ ඇත. ඔවුන් උපත් 84ක් ගනී. මෙම ගණනය විස්තර කළ යුතුයි. පළමුව ස්වර්ණම යුගයේදී ඔබ සත්ව ප්‍රදාන වන අතර ඉන් පසුව රිදී යුගයේදී ඔබ සත්වය. ජීවය තුළට වෙනත් ලෝහ මිශ්‍ර වෙයි. පියා පැමිණෙන්නේ භාරතයේ පමණයි. ශිවාගේ උපන්දිනය ඇත. අනෙක් ජීවාත්ම සියලු දෙනාම උපතක් ගන්නේ මව කුසයක් තුලනි. පියා පවසන්නේ බොහෝ උපත්වල අවසන් උපත වන මෙම උපතේදී මම සාමාන්‍ය පැරණි සිරුරක් තුලට ඇතුළු වෙමි. මෙම විස්තර කිරීම ලබා දෙන්නේ එක් අයෙකුට පමණක් නොවේ. මෙය ගීතා පාඨශාලාවකි. ඔබව දේවතාවන් බවට පරිවර්තනය කිරීම සඳහා මෙම රාජයෝගාව ඔය මිනිසයන්ට උගන්වනු ලබයි. පියාට පමණක් ලබා දිය හැකි ලෝකයේ ආධිපත්‍ය ලබා ගැනීම සඳහා ඔබ මෙහි පැමිණ ඇත. ගීතාව පමණක් හැදෑරීමෙන් කිසිවෙකු රජෙක් වන්නේ නැත. ඇත්ත වශයෙන්ම ඔහු ඊටත් වඩා දුප්පත් වෙයි. පියා ඔබට ගීතාවේ දැනුම ලබා දී ඔබව රජවරුන් බවට පත් කරවයි. අන් අයගෙන් ගීතාවට සවන් දීමෙන් ඔබ දුප්පත් වී ඇත. එය භාරතයේ ලක්ෂ්මී සහ නාරායණගේ රාජධානිය වූ සමයේ පිවිතුරු බව සාමය සහ සමුද්‍රය තිබුණි. එය පාරිශුද්ධ පවුල් ආශ්‍රමය විය. එහි හිංසනය ගැන සඳහනක් තිබුණේ නැත. හිංසනය ආරම්භ වූයේ තඹ යුගයේදීය. රාගයේ අසිපත භාවිත කිරීමෙන් ඔබගේ තත්ත්වය මෙය බවට පත් වී ඇත. ස්වර්ණමය යුගයේ ඔබ 100%ක් සමෘද්ධිමත් සහ සතෝ ප්‍රදාන් විය. කිසිම පූජකයෙක් පැවිද්දෙක් හෝ වෙනත් මිනිසුන් මෙම රහස නොදනි. දැනුමේ මහා සාගරය පාරිශුද්ධ කරුවන නිසා පියා පැමිණ ඔබට සතෝ ප්‍රදාන වන අන්දම කියයි. රාවණගේ උපදෙස් පිළිපැදීමෙන් මිනිසුන්ගේ තත්ත්වය කුමක් වී ඇද්ද කියා බලන්න. රජවරුන් පවා ප්‍රතිමාවල දෙපා මුල වැටි අතීතයේ පිවිතුරු රජවරුන් වූ අයගේ ගුණගායනා කරති. ඔබ සියලුම ගුණදම් වලින් සපිරි අතර අපි පහත් පවුකාරයන්ය. අපට ගුණදම් නොමැත. ඉන් අනතුරුව ඔවුන් පවසන්නේ අපට අනුකම්පා කළ මැන. දේවාලයක සිටිනට තරම් වටිනා අය බවට පත්ව කරන්න. පියා පැමිණ නැවත වරක් ආදි සනාතන දෙවි දේවතා ධර්මය ස්ථාපිත කරන අන්දම කිසි කෙනෙකුට වටහා ගත නොහැක. ඔබ දේවතා ධර්මයට අයත්ව සිටි බව ඔබට දැන් වැටහේ. අපි ක්ෂත්‍රියයන්, වෛශ්‍යයන් සහ ශුද්‍රයන් වූ අතර මෙපමණ උපත් සංඛ්‍යාවක් ගත්තා. අපි දැන් අපගේ උපත් 84 සම්පූර්ණ කරමින් සිටිනවා. ලෝක චක්‍රය නැවත භ්‍රමණය විය යුතුයි. ඔබ මෙහිදී නැවත පිවිතුරු විය යුත්තේ මේ නිසාය. අපවිත්‍ර කිසි කෙනෙකුට සාමදේශයට හෝ සතුටේ දේශයට යාමට නොහැක. සත්ව ප්‍රදානව සිටි ඔබලා දැන් තමෝ ප්‍රදාන වී සිටින බව පියා විස්තර කර දෙයි. ඔබ ස්වර්ණමය යුගයේ සිටි කලී යුගයට පැමිණ ඇත. ඔබ නැවත වරක් ස්වර්ණමය යුගයේ විය යුතුයි. මන්ද එවිට පමණයි ඔබට විමුක්ති දේශයට සහ සතුටේ දේශයට යාමට හැකිවන්නේ. භාරතය සතුටේ දේශය විය. එය දැන් දුක් දේශයයි. ඔබ ගීතයේ මෙය ඇසුවා අන්ධ වී ඇති අපට පාර පෙන්වන්න. අපගේ සාමදේශයට අපි යන්නේ කෙසේද? ඒ මිනිසුන් පවසන්නේ දෙවියන් සර්ව ව්‍යාප්ත බවයි. ඔහු මෙහි සහ එහි ආදී අවතරණය වන බවයි. පියා පරසුරම් වී කාවහෝ මරදමයිද? ආගමික ග්‍රන්ථයක තිබෙන පොරවක් ඇති රාමාගේ කතා පුවත එය කිසිසේත් සිදුවිය නොහැක්ක. චක්‍රය තුළ ඔබ උපත් 84ක් ගෙන ඇති ආකාරය ගැන පියා විස්තර කරයි. දැන් අල්පාවන මා සිහි කරන්න. අහෝ ජීවයනි, ජීව අවධානයට පත්වන්න. ශරීර අවධානයට පත්වීමෙන් ඔබ මුළුමනින්ම දුගී සහ දුකට පත් වී ඇත. ඔබ අපායේ වැසියන් බවට පත් වී ඇත. ඔබට දිව්‍ය ලෝකයේ වැසියන් වීමට අවශ්‍ය නම් ඔබ අනිවාර්යෙන්ම ජීව අවධානයට පත් විය යුතුයි. ජීවාත්ම ඔවුන්ගේ ශරීර හලා වෙනත් එකක් ගනි. ඔබගේ උපත් 84 දැන් අවසන් වී ඇති අතර ඔබ ස්වර්ණමය යුගයේ ආරම්භයට යා යුතුයි. දැන් මා සිහි කර ඔබගේ බුද්ධියේ යෝගාව අන් අයගේ ගෙන් ඉවත් කරගන්න. ඔබගේ පවුලේ අය සමග ඔබට නිවසේ ජීවත් විය හැක. නමුත් ඔබ ජීවයක් යන විශ්වාසය තබා ගන්න. ජීවයක් තම සිරුර හලා වෙනත් එකක් ගනි. දැන් ජීවාත්ම අවධානයට පත් වී මා සිහිපත් කරන්න. එවිට මිශ්‍ර ලෝහ පිරිසී යාවි. එවිට ඔබ පිවිතුරු වන අතර මා සියලුම දරුවන්ව මා සමග ආපසු නිවසට ගෙන යමි. ඔබ මගේ උපදෙස් පිළිපදින්නේ නැතිනම් ඔබට එතරම් උසස් තත්ත්වයක් හිමිවන්නේ නැත. ලක්ෂ්මී සහ නාරායන උසස් තත්ත්වයක් හිමි කරගත්තා. එය ඔවුන්ගේ රාජධානිය වූ කල වෙනත් ආගම් නොතිබුණි. අන් සියලුම ආගම් පැමිණීම ආරම්භ වූයේ තඹ යුගයේදීය. ස්වර්ණමය යුගයේ සිටින්නේ මිනිසයන් ටික දෙනකි. දැන් බොහෝ ආගම් ඇති නිසා ඔවුන් බොහෝ දුකට පත් වී ඇත. දේවතාවන් අපවිත්‍ර වූ අතර ඔවුන්ට තවදුරටත් තමන්ට දේවතාවන් කියා ඇමතීමට නොපුළුවන් විය. එවිට ඔවුන් තමන්ට හින්දුන් යන නම තබා ගත්තේය. හින්දු ආගමක් නැත. පියා විස්තර කරන්නේ රාවණ ඔබවයේ අන්දමට පත් කර තිබේ. ඔබ වටිනා දේවතාවන් වූ කල ඔබ මුළු ලෝකයම පාලනය කළ අතර ඔබ සියලු දෙනාම බොහෝ සතුටින් සිටියා. ඔබ දැන් දුකට පත් වී ඇත. භාරතය දෙව්ලොව වූ අතර එය දැන් අපාය වී තිබේ. එබැවින් පියා නොමැතිව කිසි කෙනෙකුට අපාය දිව්‍ය ලෝකය කළ නොහැක. දේවතාවන් සම්පූර්ණයෙන්ම පාපයෙන් තොර බව කියයි. මෙහි මිනිසුන් සම්පූර්ණයෙන්ම දූෂිතය. ඔවුන්ට අපවිත්‍රයයි කියයි. භාරතයේ ශිව බාබා ස්ථාපිත කළ ශිව දේවාලය විය. පියා දිව්‍ය ලෝකය නිර්මාණය කරන අතර රාවණ අපාය නිර්මාණය කරයි. රාවණ ඔබට ශාප කරන අතර පියා ඔබට උපත් 21ක උරුමයක් ලබා දේ. දැන් ඔබ සෑම කෙනෙක්ම ශාරීරික ජීවයන්ව නොව පියාව සිහි කළ යුතුයි. ශාරීරික ජීවයන්ට දෙවියන්යයි නොකියයි. සිටින්නේ එක් පරමාත්ම දෙවියන් පමණයි. පියා ඔබට අසීමිත උරුමයක් දෙන අතර ඉන් පසුව රාවණ ඔබට ශාප කරයි. මෙකල භාරතයට ශාප වැඩි ඇති අතර විශාල ලෙස දුක් අත්විඳිමින් සිටි. මෙම රාවණ දැන් පරාජය කළ යුතුයි. මෙසේ සිහි කර ඇත. ඔබ පාපයන් දන් දුන්නිට අපලයන්ගේ ග්‍රහණය ඉවත් වෙයි. අනෙක් භෞතික සූර්ය ග්‍රහණය පෘථිවිය මත ඇති සෙවණැල්ලකි. පියා දැන් පවසන්නේ ඔබ මත පාපයන් පහේ අපලයන්ගේ ග්‍රහණය තිබේ. ඔබ මෙම පාපයන් පහ දන් දිය යුතුයි. දන් දිය යුතු පළමු වෙන වන්නේ කිසිදා කාමයේ නොගැලී සිටීමයි. මනුෂ්‍යයන්ව අපවිත්‍ර කරන්නේ කාමයේ අසිපතය. අච්චා. සුමිහිරි ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වන දරුවන්ට ඔබගේ මව පියා බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාර්මසදා සාරාංශය 1. පියා ඔබට උගන්වන දැනුම සම්පූර්ණ අවධානයෙන් යුතුව ඉගෙන ගන්න. මෙම අවසන් උපතේදී දැනුමේ තෙවැනි ඇසෙන් ඔබගේ උපත් 84 ගැන දැනුවත් වී පාරිශුද්ධත්වයට පත්වන්න. 2. රාවණගේ සාපයෙන් බේරී සිටීමට ඒකායන පියා සිහිපත් කිරීමේ රැඳී සිටින්න. පාපයන් පහදන් දෙන්න ඒකායන පියාගේ උපදෙස් පිළිපදින්න. වරදානය, ඔබ හද සිහසුනේ අසුන් ගැනීමෙන් බාප්දාදාගේ සහායකින් වීමෙන් ඔටුන්නක් සහ තිලකයක් හිමිකර ගනිත්වා. රජෙකු තම සිංහාසනයේ අසුන්ගෙන සිටින විට තිලකය සහ ඔටුන්න එහි සලකුණු වේ. ඒ හා සමානව හද සිහසුනේ අසුන්ගෙන සිටින අයගේ නළලෙහි සෑම විටම ඔවුන්ගේ ජීවාත්ම අවදාන ස්ථිතියේ තිලකය දෘශ්‍යමාන ලෙස දිදුලයි. එය දුර සිට දැකිය හැකිය. සියලු ජීවාත්ම සඳහා කරුණාවේ සුබ පැතුම් ඔවුන්ගේ ඇස්සලින් සහ මුහුණු වලින් දිස්වේ. ඔවුන්ගේ සෑම සිතුවිල්ලක්ම වචනයක්ම සහ ක්‍රියාවක්ම පරමාත්ම පියාගේ සිතිවිල්ලට සමාන වේ. පාඨය, පහසු ස්මරණයේ සිටීම සඳහා පහසු ස්වභාවයේ ගුණය ධාරණය කරගෙන ඔබේ සංස්කාර පහසු සහ සරල කරගන්න. අව්‍යක්ත සංඥාව, නිරතුරුවම නොසැලෙන අචල සහ නිරන්තර ස්ථිතියක් අත්විඳින්න. නාටකය පිළිබඳ ඥානය තුළින් තම ප්‍රායෝගික ජීවිතයේ බලය ධාරණය කරගත් අයට කිසි විටකත් කිසිදු කැළඹීමක් ඇතිවිය නොහැක. නාටකයේ මෙම කරුණ නිරන්තරයෙන් නොසැලී සහ අචලව සිටීමට විශේෂ බලය සපයයි. බලයේ ස්වරූපයෙන් එය අවශෝෂණය කරගත් අය කිසි විටකත් පරාජය කළ නොහැක. මෙම දයාවන්ත නාටකයේ සෑම දර්ශනයක්ම කුමන හෝ ප්‍රතිලාභයක් එයට ඒකාබද්ධ කර ඇත. ඉවසිලිවන්ත වී නොබැදි නිරීක්ෂකයෙකු ලෙස සියල්ල දැකීමට පුරුදු වන්න. එවිට ඔබ නොසැලී සහ අචලව සිටිනු ඇත. ඕම් ශාන්තිය.